ඔන්නබල් නලින්ද ජයතිස්ස you have 20 minutes.
ගරු කතානායකතුමනි අපේ ආණ්ඩුවේ දෙවන අයවැය කියලා කියන්නේ ආචාර්ය හර්ෂසිල්ල මන්ත්‍රීතුමා සම්පූර්ණයෙන් අන්ත අසරණ කළ අයවැයක්. දැන් සාමාන්‍යයෙන් හර්ෂ මන්ත්‍රීතුමා සලකන්නේ මේ සමග ජන බලවේගයේ ආර්ථික මඟ පෙන්වන්න හැටියටනේ. හැබැයි එතුමාට මේ විනාඩි 45ක් වෙන් කරලා මං හිතන්නේ මේක කුමන්ත්‍රණයක්ද කොහෙද පැයක් වෙන් කරලා එතුමාව නැති කරලා දැම්මා. ආයි මෙතනින් එහාට මං හිතන්නේ ආර්ථිකය ගැන කතා කරන්න ඔබතුමාට අවස්ථාවක් නොදෙන තරමටම කවුරු හරි කුමන්ත්‍රණයක් කරා ඒක ඉස්සෙල්ලා හොයලා බලන්න. ඒ මොකද අපිටත් හොඳයි අතන අපිට පුළුවන්කම තිබුණා අපිත් කාලේ දෙනවා. දැන්
දැනුම හොඳයිනේ.
ඒ කියන්නේ එතුමා වගේ කෙනෙක්වත් කරකෝල අතරින්න පුළුවන් තරමට මේ අයවැය හැදුවා කියලා කියන්නේ මේ රට හොඳට මිදිරට යනවා කියන එක තමයි. දැන් බලන්න මම කියන්නේ මේ අසරණභාවය කොච්චරද කියනවනම් මං අහගෙන එතුමා කියනවා මේ අර මහජන බැංකුවේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ වංචාවක් උනාය කියලා ඒකේ අධ්‍යක්ෂවරේ කාට හරි කියලා ඒ කියපු කෙනා හර්ෂසිල මන්ත්‍රීතුමාට කිව්වහම එතුමා ඒක පාර්ලිමේන්තුව කියනවා. එහෙමනේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා පාර්ලිමේන්තු අධ්‍යක්ෂින් බහුල පරිරත මන්ත්‍රීවරයෙක් අර ගම්පහෙන් ආපු අලුත් මන්ත්‍රී වගේ වෙන්න එපා. මම දැක්කා චැනල් එකකට ගිහිල්ලා කවුද ඔය වගේ තොරතුරුක් දුන්නා ඒ නිසා මීට පස්සේ අපිට ඒ වගේ බොරු කියන්න එපා කියලා තොරතුරු දෙන්න එපා කියලා ප්‍රසිද්ධිය කිව්වා. ප්‍රසාද් ඊට පස්සේ ඔබතුමාට තේරෙන්න පුළුවන් ඒ නිසා මං අහගෙන ඉස්සෙල්ලම කතාව පටන් ගත්තේ ඔබතුමා මේ ආණ්ඩුව විසින් ආර්ථිකය ස්ථාවර කරා ඒකට ගරුත්වයක් ලබා දීලා. හැබැයි ටිකක් දුර යනකොට ඒ ස්ථාවර කතා පැත්තක තබලා අර ඇඟ ඇතුලේ තිබුණු සතා මතුවෙලා පටන් ගත්තා මේකට ආණ්ඩුව ක්‍රෙඩිට් දෙන්න බෑ අරක මේක කියලා. මං දන්නව වෙච්ච වැඩේ මොකද්ද කියලා. ඊයේ එළියට බහැලා වොයිස් කට් එක දුන්නනේ. ඒ වොයිස් කට් එක ආපු කමෙන්ට්ස් බැලුවාම ඔබතුමයි කියනෝ. ඒ කමෙන්ට්ස් වල තනි කර තිබුණේ මේ අයවැය විවේචනය කිරීම ගැන එතුමාට බැනලා. එතුමා විවේචනය කරලා නේද? එතුමගේ ওই වචන මම කියන්නේ ඒ කමෙන්ට්ස් එක බැලුවාම තමයි අද උදේ කතාව පටන් ගන්නකොට හිතාගෙන ආවා කියන්න මේ ආර්ථික අපේ ආණ්ඩුව ආර්ථික ස්ථාවර කරා කියලා කියන්නේ. එතනින් පටන් ගත්තේ ඒක. හරිද? හැබැයි ටිකක් දුර යනකොට අර ඇතුලේ ඉන්න කෙනා එළියට ආවා. ගරු අතනායකතුමනි 2024 සැප්තැම්බර් 21 වෙනිදා අනුකුමාර සානගේ ජනාධිපතිවරයා බාරගත්තේ මොන වගේ රටක්ද? 2022 අප්‍රේල් 12 වෙනිදා නිල වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කරපු රටක්. පෝර නැතුව ගොවිය අසරණ වෙලා හිටපු රට සාගතයේ ඉම දක්වා තල්ලු කරපු ඖෂධ නැතුව මිනිස්සු මැරුණු තෙල් නැතුව මිනිස්සු පෝලිං වල හිටපු වාහන නතරලා තිබුණු විදුලිය කපපු උසස් පෙළ ශිෂ්‍යෝ කියද්දි පාඩම් කරන්න විදුලිය ලබා දෙන්න කියලා ඒකට අහුම්කන් නොදීපු ආණ්ඩුවක් තිබ්බ රටක් තමයි අපි ඒ යම් කාලයකට පස්සේ සැප්තැම්බර් 21 වෙනිදා බාරගත්තේ. ණය ගෙවා ගන්න බැරුව තිබුණේ. සියලු ණය ශ්‍රේණිගත කිරීම ආයතන අපි පල්ලිහර දාලා තිබුණා. ලෝකේ අපිට වීසා දුන්නේ නැහැ. ක්‍රීඩකයෙක්ද කලාකරුවෙක්ද දේශපාලඥයෙක්ද ව්‍යාපාරිකයෙක්ද කවුද කියන නොසලකා ලෝකේ රටක වීසා නොදෙන තැනකට අපි ඇදවටලා තිබුණා. ඒ කියන්නේ ලෝකයට සැකයක් හදලා තිබුණා. මොනව හරි හේතුවක් රට ගියා නම් ඒවා පණී කියලා. පාස්පෝර්ට් එක අපි වළංගු භාගයක් නැති වෙලා තිබුණා. කොච්චරද කියනවා නම් දැන් ඔබතුමා කිව්වනේ අර මේ අපිට ක්‍රෙඩිට් එක දෙන්න බෑ ඒක කලින් කළා තිබ්බේ කියලා. කලින් කළා තිබ්බනම් පළාත් පාලන ඡන්දය තියන තිබ්බනේ. 2022 පෙබරවාරි මාර්තු වල තියන් තුණු පළාත් පාලන ඡන්දය. ඇයි තිබ්බේ නැත්තේ? එතකොට අද ඔබතුමාලා ගිහිලා සාකච්ඡා කරන නායකයා රන්ලි ක්‍රිස්මගේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ එළියේ මොකද්ද කිව්වේ? ඡන්දය තියන්න සල්ලි නැහැ කිව්වා. දැන් ලෝකේ කොහෙද සල්ලි නැති නිසා ප්‍රජාතන්ත්‍රවාදය පරදු තියන්නේ? එහෙම කරන්න බෑ. එහෙනම් ලෝකේ ඕනම රටකට ඕනම නායකයෙකුට ඕන වෙලාවක අවස්ථාවක් හම්බෙනවා. රටේ ආර්ථික අස්ථාවරයි, භාණ්ඩාගාරේ මුදල් නැහැ, ඡන්ද තියන්න බෑ කියලා. හැබැයි මතක තියාගන්න 2022 තියන්න තිබුණු ඡන්දය 2024 අපි ඇවිල්ලා තියෙනකන් තමුන්නාසලා තිබ්බේ නෑ. තමුන්නාසට අගය කරන නායකයා. එතකොට කිව්ව දේ තමයි ඡන්දය තියන්න සල්ලි නැහැ කිව්වා. එහෙම රටක් තමයි අපි බාරගත්තේ. ඒ කාලේ අපිට මතකයි ඒ වකට හිටපු ජනාධිපතිවරයා පත් වෙච්ච කෙනා සාණ්ඩුව කියවු දේ තමයි මේ මාසේ අමාරුයි, ඊළඟ මාසේ තව අමාරුයි. එහෙමනේ. ඊළඟ මාසේ ඊටත් අමාරුයි. ඔහොම තමයි ගියේ. ඒ වගේම තමයි ජනතාවට කිව්වා, ජනපතිමතිය කිව්වා 2019 ආර්ථිකයට එන්නවත් අඩු ගානේ අවුරුදු 10ක් යයි කිව්වා. 2048 කියන කැරට්ටලයි පෙන්ලා තිබුණා. 48 වෙනකම් පරිතතකරන් ඉන්න කියලා. මෙහෙම තිබුණු රටක් තමයි අපි බාරගත්තේ. ආර්ථිකය සුනුසුණු කරලා. ආර්ථිකයේ පදනම් දෙදරලා තිබුණේ. ඒ වගේ රටක් ජනතාව විසින් අපිට බාර දුන්නා. මම කියන්නේ ජනතාව 2024 සැප්තැම්බර් මාසේ ජනාධිපතිවරණයේදී, නොවැම්බර් මාසේ මහමැතිවරණයේදී ජාතික ජනබලයේ ආණ්ඩුවට බලය දෙන්න තීන්දුව කරනකොට ඒ ජනතාවත් අපි ආර්ථිකය කවර මට්ටමකින් ස්ථාවර කරයිද කියන එක පිළිබඳව මම හිතන 100%ක්ම ඉතාම තදබල විශ්වාසකින් දෙන්නේ නැතුව ඇති. සමහර විට එතුමාලා ඒ ජනතාව දන්නේ ඔබතුමාලා කෙරුවා. ඒ නිසා බොහෝ දෙනෙක් රයිට් දීලා බලමු කියලා දෙන්නේ නැති. සාමාන්‍යයෙන් එහෙම තමයි තියෙන්නේ නැත්තේ, දීලා බලමු කියලා. අපේ මතක තියාගන්න ඒ වසර ඇතුළතදී අපිට පුළුවන්කම ලැබුණා ආර්ථික ස්ථාවර කරන්න. මොකක් වුණත් ඔබතුමාට වුණත් හර්ෂසිල්ල මන්ත්‍රීතුමාටත් මේ අයවැය පළමු කතාවේදී පිළිගන්න සිද්ධ වෙන තරමටම ආර්ථික ස්ථාවර කරා කියන්නේ ගරු මන්ත්‍රීතුමා. ඉතින් ඒක නොකිය බැරි වුණානේ. ඔබතුමාට විතරක් නෙවෙයි. ඔබතුමාට විතරක් නෙවෙයි, ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට සංවිධානවලටත් අද පිළිගන්න සිද්ධ පිළිගන්න ඔයගොල්ලෝ අපි ආර්ථික ස්ථාවර කරලා තිබෙන්නේ කියලා. මේකට හේතුනේ මොකද? ඒකයි වැදගත් වෙන්නේ. දැන් මේක නිකන් අපි ආණ්ඩුවක් අවුරුද්දක් තිබුණා, ජනාතුරේ හිටියා, අයවැයක් ඉදිරිපත් කළා, අමාත්‍යංශ අපි කරගෙන ගියා. නිකන් මේක ඕපපාතික වෙච්ච දෙයක් නොවේ. මෙන්න මේ ආර්ථිකයේ මෙතරම් කෙටි කාලයක් ඇතුළතදී සමහර විට සමහර ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපේ රටේ ආර්ථික විශේෂඥයින් පවා පුරෝකථනය කළේ නැහැ වසරක් ගත වෙනකොට මෙවැනි ආකාරයේ ස්ථාවරත්වයක් රටේ ඇති වෙවි කියලා. ඔබතුමාලා දන්නවා සමහර ආර්ථික වර්ධන නිර්ණායකයන් පුරෝකථනයන් තිබුණේ ගොඩක් පහළේ. ඒක මම කියන්නේ ඒ ආයතන එහෙම කරන එක සාධාරණයි. මොකද එයාට තිබෙන පැරණි ආණ්ඩුවක අද්දකීම්. නමුත් අපි ඉලක්ක ඉක්මවා ගිහිල්ලා තිබෙනවා. ඇයි? මෙතනදී ගරු කතානායකතුමනි ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් රාජ්‍ය මූල්‍ය විනය, දෙවැනි එක රාජ්‍ය මූල්‍ය කළමනාකරණය. මෙන්න මේ දෙක තමයි මේ රටේ මේ ආර්ථික ස්ථාවරත්වය සඳහා බලපා ප්‍රධාන සාධක දෙක. එහෙම නැතුව අපේ ණය බාර අරගෙන ගෙවන්න කවුරුත් හිටියේ නැහැ. එහෙම නැත්තම් මේ නේද, එහෙම ඇවිල්ලා බංක රට ගොඩ ගන්නම් කියලා එහෙම කරන්න කෙනෙක් හිටියේ නැහැ, ප්‍රාතිහාර්ය පාන කෙනෙක් හිටියේ නැහැ. නමුත් අපි වසරක් තුලදී මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයත් රාජ්‍ය මූල්‍ය විනයත් නිසි පරිදි පවත්වාගෙන යාම විසින් තමයි මේ ප්‍රතිඵලත්මක් කළ දීලා තියෙන්නේ. ඒ කියන්නේ කිසිම ආකාරයක අර අහම්බයක් නැහැ. ඒක තමයි අපි මේ මූල්‍ය විනය සහ මූල්‍ය කළමනාකරණය පවත්වාගෙන යාමට ජනාධිපතිගේ පැත්තෙන් විශේෂණ මුදල් මතුර හැටියට, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා හැටියට, රාජ්‍ය නායකයා හැටියට ඒ දරන ලද ප්‍රයත්නය, මහන්සි අපේ සාමූහික ප්‍රයත්නය විසින් ඒ නිර්ධාරණ එකතු කරගෙන ඒ කරන ලද දේ විසින් තමයි මේ ප්‍රතිඵලය අත්පත් කළ දීලා තියෙන්නේ. ඒකේ ප්‍රධානේතු වෙන මොකුත් තමුනාසල නිකන් වෙන දේවල් කල්පනා කරලා වැඩක් නැහැ. වෙන වෙන දේවල්, ඒ කියන්නේ මෙහෙමයි, කොටස් වලද පොලේ ගේම් ගහලා නිකන් මේ කවුරු හරි කියනවා නම් එහෙම මෙන්න මේ මානසිකත්වය හදාගත්තු රට දිනු වෙයි කියලා, ඒවා මනෝරාජික වැඩනේ. මේ අවුරුද්දක් තිස්සේ අපි අනුගමනය කරන ලද පියවරෙන් පියවර අනුගමනය කරන ලද සැලසුම් ක්‍රියාමාර්ග දැඩි තීන්දුව විසින් තමයි මේ ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය වෙලා තිබෙන්නේ. එතකොට මේක දින වැදගත්කම ගරු කතානායකතුමනි, එක වෙලාවක බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියනවා beware of little expenses, a small leak will sink a great ship. يعني ආර්ථික අර්බුද කාලයකදී වෙන කුඩා මේ වියදමක් වුණත් සමාජ එක දැවැන්ත ලෙස ආර්ථිකයට බලපාන්න පුළුවන්. පාකිස්තාන් ඉන්ස්ටිටියුට් ඔෆ් ඩෙවලොප්මන්ට් ඉකොනොමික්ස් කියන ආයතනය කියනවා ෆිස්කල් ඩිසිප්ලින් ඉස් ද කී ටු රිෆෝම්ස්. ෆිස්කල් ඩිසිප්ලින් ඉස් ද කී ටු රිෆෝම්ස්. ඒ නිසා මේ රාජ්‍ය මූල්‍ය විනය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කියන එක අපේ රටේ මේක මුතිවිච්ච දෙයක්. ආණ්ඩු ජනාධිපතිවරු එහෙම බාරගෙන තිබුණේ නැහැ වාක්‍යෙම. නමුත් අන්න ඒ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් හැටියට අපිට ප්‍රෝකතනය නබිබවා යමින් මෙතනට ගේන පුලංකම ලැබුණ මොකද ප්‍රතිඵලය ප්‍රතිඵලය තමයි අපි ඉතිහාසයේ මෙතන පළවෙනි වතාවට වෙන්නේ නැති ඉලක්කගත රාජ්‍ය ආදායම වල වැඩි ප්‍රඋත්පාදනය කළා ආදායම එකතු කරා ආදායම එකතු කරන සියලු ආයතන දේශ ආදායම් දෙපාර්තමේන්තුව කස්ටම් එක සුරබ දෙපාර්තමේන්තුව අදි සියලු ආයතන තමන්ගේ ඉලක්ක අභිබවා යන ලෙස රාජ්‍ය ආදායම එකතු කළ දුන්නා එස අපිට පුළුවන්කම ලැබුණා දල ජාතික නිෂ්පාදයේ 15.3% රාජ්‍ය ආදායම් ප්‍රතිශතය ඉක්මවා යන්නට ඒක ජනප්‍රතමයේ කියපු හැටියට සමාජයක 16% ළඟා වෙන්න පුළුවන් නමුත් 15.3% ඉක්මවා ගියා අපි රාජ්‍ය වේදම් කළමනාකරණය කළා අපි ඉලක්ක කරගෙන තිබුණ රාජ්‍ය වේදම් 13% දල ජාතික නිෂ්පාදයේ සීමාව තියාගෙන අපි ඒක කරගෙන තියෙනවා ඒ අනුව තමයි අපේ ප්‍රාථමික අතිරික්ත 2.3% 2.3%ට වඩා වැඩිපුර තියාගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ඒක ලේසි පාසු වැඩක් නෙමෙයි එහෙම විනයක් නොතිබිච්ච රටක එහෙම මූල්‍ය කළමනාකරණ නොතිබිච්ච රටක එහෙම ආදර්ශයක් නොතිබිච්ච රටක අපිට පුළුවන්කම ලැබුණා රාජ්‍ය ආදායම ඉලක්කයට වඩා වැඩි කරන්නත් රාජ්‍ය වියදම් මේ සීමාකරණය කරගන්නත් අනිත් පැත්තෙන් ඒකේ ප්‍රතිඵලයක් හැටියට ප්‍රාථමික අතිරික්ත 2.3% අරගෙන යන්නට සංචිත ඩොලර් බින 6ට වඩා වැඩි කරගෙන තියෙන්නේ බලාපොරොත්තු වෙන ඩොලර් බින 7 දක්වා ඉතාමිකමට ගමන් කරන අපිට සතුටින් කියන්න පුළුවන් ඩොලර් බින 6ට වඩා වැඩි සංචිතයක් පවත්වාගෙන යනවා 2022 තිබුණේ අර ආර්ථික බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කරන කාලය වෙනකොට අපේ ණය ප්‍රමාණය දල ජාතික නිෂ්පාදනයේ 114යි ඒක 100ට වඩා අඩු කරගන්න තිබුණේ තව අවුරුදු ගාණක් ගිහිල්ලා හැබැයි මේ 2026 වෙනකොට අපිට ඒක 100ට වඩා අඩු මට්ටමකට 96කට 94 ගේන්න පුළුවන් කමක් තියෙනවා 2030 වෙනකොට ඒක 90ට වඩා අඩුවෙන් ගේන්න පුළුවන් කමක් තියෙනවා මේවා තමයි අපි ස්ථාවරත්වයේ හැදුවා කියන පෙන්වන්න පුළුවන් නිර්ණායක ණය ශ්‍රේණිගත කිරීම වලින් අපි ඉහළ යනවා ආර්ථික වර්ධනයේ 14.8 14.9 පවත්වාගෙන යනවා ඒ වගේම ජයප්‍රතුම අයියා කිව්වාගේ 2019 තිබුණු ආර්ථිකයට අපි 2025 අග වෙනකොට එනවා දැන් මේ රටේ ආර්ථික ස්ථාවරත්වයක් නිර්මාණය කරනකොට අපි රාජ්‍යයක් හැටියට ආර්ථිකය ස්ථාවර කරන ගමන්ම ජනතාවට සහන දෙීමේදී පැකිළුණේ නැහැ ඔබතුමාලා අගේ නොකරට ජනතාවට දිය හැකි සහන හැමදෙස්සම ලබා දෙමින් ඉන්නවා මම දැක්කයි විපක්ෂ නායකතුමාත් එළියට ගිහිල්ලා වොයිස් කට් එකක් දෙනවා ජනතාවට සහන නොදීපු අයවැයක් අරව මේව කියාගෙන මං හිතුවේ නිදාගෙන හිටිය අර්ජුනා මන්ත්‍රීතුමා විතරයි කියලා බලන විපක්ෂ නායකතුමා නිදාගෙන ඉඳලා තියෙන්නේ එක්කෝ හොරාට නිදාගෙන නැත්තම් මේ පහුගිය වසර තුල අපි දෙන්න පුළුවන් සහන කොතරම් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවද මං කෙටියෙන් කියන මට දින වේලාව අනුව රාජ්‍ය සේවකයන්ට අපි දැනෙන මූලික වැටුපඩීමක් ලබා දුන්නා පහුගිය මාර්තු මාසයේ ඉදිරිපත් කරපු අයවැයේ යෝජනා කරලා අප්‍රේල් මාසේ පළවෙනි කොටස ලබා දුන්නා දෙවෙනි කොටස දැන් මේ ජනවාරි මාසේ ලබා දෙනවා ඊළඟ කොටස ඊළඟ ජනවාරි ලබා දෙනවා රාජ්‍ය සේවක උද්ඝෝෂණය කරේ නැහැ මූලික වැටුපඩි කරන්න කියලා හැබැයි අපි දැනෙන මූලික වැටුපඩීමක් ලබා දුන්නා සමහර තැන්වල ගියාට පස්සේ කරු කතානායකතුමනි සමහර රාජ්‍ය සේවකෝ කියනවා ඔච්චර මූලික වැටුපඩි කරන්න ඕනෙත් නැහැ කියලා හැබැයි එහෙම තියෙද්දි අපි 2027 ආර්ථිකයට රුපියල් බිලියන 330ක් අමතරව දරා ගන්න බලාගෙන මූලික වැටුපඩීමක් දුන්නා. ඒ මූලික වැටුප මත පදනම් වෙලා අප්‍රේල් මාසේ ඉඳලා අතිකාල නිවාර්ජන දීමනා ඇතුළු සියලු දේවල් වැඩි වෙනවා. සියලු දීම වැඩි කළා තියෙනවා. ඒ නිසා ඒ කාලෙදී තමුන්වන්සලා මට මතකයි ගිය මාර්තුවේ අපි අයවැය ඉදිරිපත් කරනකොට ඔබගේ වෘත්තීය සමිති යොදාගෙන ජනතාව බය කරා මාර්තුවේ අතර ලැබිච්ච වැටුපට වඩා අඩුවෙන් කිව්ව ලැබෙන්නේ අප්‍රේල් මාසේ කිව්වේ නැද්ද ඔය UNP වෘත් සමිති නායකයෙක් මට මතකයි හෙස් සංගමේ කැට තියලා කිව්වා මාර්තු පරිරෝත අඩුයි කිව්වා අප්‍රේල් මාසේ හැබැයි ජනතාව ගෙදර ගෙනියන සැලරි එක වැඩි වෙලා තියෙන්නේ මේ ජනවාරියෙන් පස්සේ තව වැඩි වෙනවා එසයි වදියා තියෙන්නේ විශ්‍රාම වැටුපොල තිබුණු විෂමතාවය නිවත් කරගෙන යනවා 2020 පෙර විශ්‍රාම ගියාට බරපතල ප්‍රශ්නයක් තිබුණා අපි 2025 මාර්තු මාසයේ ආයවැයේදී ඒ විශ්‍රාම වැටුප 2018 වැටුප පරිමාණයට ගෙනාවා මේ අයවැයෙන් අපි 2019 වැටුප පරිමාණයට ගෙනත් තිනවා ඊළඟ අයවැයෙන් අපි 2020 වැටුප පරිමාණයට ගෙනවා එතකොට 2020ට කලින් විශ්‍රාම ගිය අයගේ ප්‍රශ්න निराකරණය කරනවා 2025 ජනවාරි පළවෙනිදාන් පස්සේ විශ්‍රාම ගියට හොඳ විශ්‍රාම වැටුපක් ලබා දීලා තිනවා හැම විශ්‍රාම ගියට රුපියල් 3000ක වැටුප පරිමාණයක් ලබා දුන්නා අපි බලයට පත් වුණාට පස්සේ එනිසා විශ්‍රාම ගිය අයට දෙන්න පුළුවන් සහන ලබා දීලා තිනවා අස්සසු වැඩි කළා අස්සසුමේ පවුල් ලක්ෂ 8ක් ඉවත් වෙන්න හිටියා. අපි අස්සසුමේ පවුල් ටික තව කාලයක් තියාගත පමණක් නෙමෙයි ඉවත් වෙන්න හිටපු අය අස්සසුම වැඩි කළා දුන්නා. රුපියල් 8500 ලබාගත් ප්‍රතිලාභ රුපියල් 10000ක් දෙනවා. රුපියල් 15000ක් ලබාගත් ප්‍රතිලාභ රුපියල් 17500ක් දෙනවා. තවත් අස්සසුම නොලැබුණ අයට ආයතනපත් කදවලා තවත් ප්‍රමාණයකට ලබා දෙන්නට අමතුමාලා කටයුතු කරනවා. නොවැම්බර් දෙසැම්බර් වෙනකොට ඒ ආයතනපත් කදවලා අවසන් කරනවා. සා ඒ ප්‍රතිලාභ ලැබී යුතු පවුල් වලට අපි ඒක ලබා දෙනවා. එපමණක් නෙවෙයි අපි මේ අයවැයෙන් ආබාධ සහිත අයට 140,000ක් පමණ ඉන්නවා රුපියල් 10,000කින් ලබා දෙනවා. ආබාධ සහිත කෙනෙක් පෞද්ගලික රැකියාවක් කරනවා නම් ඒක දිර්ඝන්වීමක් හැටියට අපි රජයේ බාර ගන්නවා. එයාගේ වැටුපෙන් 50%ක් අවුරුදු දෙකක් තිස්සේ ගෙවන්න රුපියල් 15,000 උපරිම ඉඩරත්ව මේවා කවදාවත් කරපු වැඩ නෙමෙයි. ඔටිසම් වගේ ආබාධිත දරුවන්ට දිවා සුරකු මධ්‍යස්ථාන හදන්න මෙව රාය වේෙන් අපි වෙන් කළ තියෙන මුදලට අමතරව සමස්යක් හැටියට ගත්තොත් එහෙම රුපියල් මිලියන 1000ක් වෙන් කළ තියෙනවා. කලින් අපි රුපියල් මිලියන 547ක් වෙන් කළ තිබුණා. දැන් අලුතෙන් 500ක් දාලා මිලියන 1000ක් වෙන් කරනවා. මේ ඔටිසම් වැනි ආබාධය දරන දිවා සුරකු මධ්‍යස්ථාන හදන්න අපි ගිය සැරේ වෙන් කරපු මුදලෙන් මේ ඔටිසම් තියෙන දරුවන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හදන්න දැන් අපි එල්.ආර්.එච්.ඒ කටයුතු කරමින් යනවා. ආබාධිතයට ප්‍රවේශ මාර්ග සනීපාරක්ෂ පාසු ගන්න තව මිලියන 1000ක් වෙන් කළ තියෙනවා. මට අහුණ කියනවා හර්ෂවර්ධන මන්ත්‍රීතුමා මේ දීමනා වැඩි කරේ නැහැ කියලා. මන්ත්‍රීතුමා වග්ගඩ දීමනාව රුපියල් 10000 කරේ අපේ ආණ්ඩුව ඇවිල්ලා. මතක් කරගන්න රුපියල් 10000 දෙන වග්ගඩ දීමනාව වැඩි හිටි දීමනාව රුපියල් 5000 කරේ අපේ ආණ්ඩුව ඇවිල්ලා. පාසල් දරුවන්ට ලිපි ද්‍රව්‍ය ගන්න පාසල් වාර්ය අවුරුද්ද පටන් ගන්න රුපියල් 6000ක් දුන්න එක සැරයක්. දැන් දෙවෙනි එකත් අපි ලබා දෙනවා රුපියල් 6000 ගන්න දෙනවා. දරුවෝ 116කට ඒ ප්‍රතිපාදනය හිමි වෙනවා. සපත්තු වවුචර ගන්න තවත් දරුවෝ 108,000කට පමණ රුපියල් 3000ක් ලබා දෙමින් තියෙනවා. මේ අපි බලයට පත් වුණාට පස්සේ කරගෙන යන වැඩ ආර්ථික ස්ථාවර කරනකොට කරු මන්ත්‍රීතුමා ඒ සහන ජනතාවට ලබා දෙනවා. ආබාධ සහිත විශ්වවිද්‍යාල හෝ පාසල් දරුවන්ට මාසෙක රුපියල් 5000 ගන්න ලබා දෙනවා. මහපොළ රුපියල් 10000 කරා. මතක තියාගන්න අපේ ආණ්ඩුවේ රුපියල් 5000යි තිබෙ දෙගුණයක් කරා. ශිෂ්‍යාධාර ඒ දරුවන්ට දෙන්න ඕන. ඒක දෙන්න පුළුවන් හැම දෙනාට ලබා දෙනවා. ශිෂ්‍යාධාර රුපියල් 10000ක් රුපියල් 9000ක් කරලා තියෙනවා. විද්‍යාපීඨ දරුවන් විද්‍යාපීඨ ඉගෙන ගන්න අයට රුපියල් 2500ක් වැඩි කරා දීමනාව. තැලසීමියා රෝගීන්ට රුපියල් 10000ක් ලබා දෙනවා. වතුකම්කරු ජනතාවට මාසෙක රුපියල් 10000ක් වැඩිපුරක් ලබා දීලා තියෙනවා දීමනා වැඩි එක. ඉතින් මදිද? දීලා තියෙන්නේ. ඉතින් මේ ටික අගය කරන්න බැරි වුණානේ. හරිද? මේ ටික පෞද්ගලික සේවකයන්ට රුපියල් 21000 අවමූලික වැටුප තිබ්බේ. අපි ඒක රුපියල් 27000 දක්වා වැඩි කළා. මේ ජනවාරි දා රුපියල් 30000 දක්වා වැඩි කළා. නීති සම්පාදනය කළා තියෙන්නේ. අඩු ආදායම් ලාභී නිවාස දැන් මගෙන් අහනවා අපෙන් අහනවා මෙතන රුපියල් ලක්ෂ 10000 නිවාස ගන්න කොහොමද කියලා.
You have another 2 minutes.
Right. මට මම විනාඩි 3ක් ගන්නවා වැඩිපුර. එන්න දැන් වෙනකොට අපි අඩු ආදායම් ලාභී ප්‍රතිලාභීන්ට රුපියල් ලක්ෂ 10 ගානේ නිවාස ආධාර ලබා දීලා ආධාරය ලබා දීලා කල්ත ඉස්සික විතරක් අපි හදනවා නිවාස 196ක් රටේම 3700ක් මේ අවුරුද්දේ හදනවා. මේක 4200ක් දක්වා යන්න පුළුවන්. දැන් මගේ අපෙන් අහනවා ලක්ෂ 10ට හදන්නේ කොහොමද කියලා. සජිත් ප්‍රේමදාස නිවාස සම්පති කාලේ ලක්ෂ කීයද?
6යි.
6ට හැදුවේ කොහොමද? 6ට හැදුවේ කොහොමද? 6 6 එකසර දුන්නෙත් නෑ ලක්ෂයක් දෙනවා ගෙයා හදා ගන්න කියලා. වර්ගාඩි 550ක ගෙයක් ආර්ථික අමාත්‍ය ඒ කාලේ ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ 10ක් දෙනවා. අපි ඒ ගෙවල් බාර දෙනවා හදනවා තව උදව් කරනවා ලබන අවුරුද්දේ ගෙවල් 10000ක් හදන්න තමයි මේ ගාන වෙන් කරලා තින්නේ. බෙදලා බලන්නකෝ රුපියල් මිලියන 10200 වෙන් කරේ ගෙවල් 10000ක් හදනවා. නාගරික වතු නිවාස සංවර්ධනයේට රුපියල් මිලියන 15000ක් වෙන් කරලා තින්නේ. ඔන්න කොළඹ අවට විශේෂයෙන්ම තිබෙන මේ නාගරික වතු නිවාස සංවර්ධන රුපියල් මිලියන 15000ක් වෙන් කරා. පැරණි මහල් නිවාස ඒ වලුත් වැඩියා කරන රුපියල් මිලියන 1180ක් වෙන් කරලා තිනවා. මලේගම් ජනතාවගේ නිවාස පාසි 20000 රුපියල් මිලියන 5600ක් වෙන් කරලා තිනවා. නායන් අවදානට ලක් වෙච්ච ජනතාව නිවාස 1200ක් අපිට හදන්න තියෙනවා මේ අවුරුද්දේ 2026. ඒක රුපියල් මිලියන 3000ක් වෙන් කරලා තියෙන්නේ. උතුන් නැගෙනහිර යුද්ධෙන් අවනත තැන් වෙච්ච ජනතාව ගෙවල් 2500ක් හදා දෙනවා රුපියල් මිලියන 5000ක් වෙන් කරලා තියෙන්නේ. එතරම් නෙමෙයි අපි මේ රැඳවුම් නිවාසවල ළමා සුර රැඳවුම් නිවාසවල ඉන්න දරුවෝ එයා ඉතින් එළියට ආවට පස්සේදී එයාට හොඳ ජීවිතයක් අරගෙන දෙන්නට ඕන කමක් තියෙනවා. ඒසක් ගිය සැරේ ආය වෙනුත් අපි ලබා දුන්නා දීමනාවක්. ඒ සැරේ අපි කිව්වා රුපියල් ලක්ෂ 10ක් ලබා දෙන්නම් කියලා නිවාසයක් හදන්න. මේ සැරේ එවැනි රැඳවු නිවාස වලින් එළියට ආපු අයට නිවාසයක් තනා ගන්න රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 2000ක් වෙන් කළා තියෙනවා. ඒ සඳහා ගරු මන්ත්‍රීතුමනි, අපි ආර්ථිකය ස්ථාවර කරනවා කියලා කියන්නේ ඒ ආර්ථිකය ස්ථාවර කරන ගම මේ කීපයක් විතරයි කිව්වේ. දිය හැකි ජනතාවට, දිය හැකි සහන ජනතාවට ලබා දෙමින් ඉන්නවා. අපි ඊළඟ පියවර මොකද්ද? ඊළඟ පියවර තමයි 7%ක අඛණ්ඩ ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න එක කඩිනමයි. ඒකට අපි වැඩපිළිවෙල හදලා තියෙන්නේ. ඒකට තමයි අපි ඍජු විදේශ ආයතන ගෙනගෙන සදා කටයුතු කරමින් යන්නේ. ඔබතුමා කව 2015 16 මෙච්චරව කියලා. මතක තියාගන්න අපි ගත 2022 න් පස්සේ. එතකොට මේ ජනාධිපතිතුමා අයියේ කිව්වේ මිලියන 800 ගණක් ආවේ කියලා. පහුගිය මාස 8ට අවුරුදු අවසන්කට බලන්න කොච්චර ඒවිද කියලා. ඒ ඍජු විදේශ ආයතන පහසුකම් සලසන්න අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණය කරනවා, ඉඩම් පරිහරණ සැලසුම් වෙනස් කරලා දෙනවා, ඒ අයට ආයෝජන කිරීම පහසුකම් යාන්ත්‍රය සකස් කරනවා. ඒකට මුදල් වෙන් කළා තියෙන්නේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකව ශක්තිමත් කරනවා. ඒ අයට විවිධ ණය යෝජනා ක්‍රම හරහා දැන් අපි යෝජනා කරලා තියෙනවා රුපියල් බිලියන 80ක විතර ණය යෝජනා ක්‍රම, ඔඩපන් ණය, ප්‍රතිමූල ණය, අපරහිත ණය, මේ ආදී හැටියට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකව ශක්තිමත් කරනවා. මේ ඔක්කොම අපි ඩිජිටල්කරණය ගේනවා. එතකොට මේක තවත් පහසු වෙනවා. නවෝත්පාදනය රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් උපදල් වෙන් කළා තියෙනවා. ඒකට අවශ්‍ය කරන යාන්ත්‍රණය ජනාධිපතිතුමා හරහා ක්‍රියාත්මකවෙන් පවතිනවා. මේ ආදී හැටියට ගත්තොත් ඊළඟ ආර්ථික වර්ධනයේ අත්පත් කර ගැනීම සඳහා වෙන වැඩපිළ මේක ඇතුළේ තියෙනවා. එපමණක් නෙවෙයි අපි නිකන් භාණ්ඩාගාරයේ මුදල් මේ ජනතාව බදු ගෙවන රුපියල් රුපියලේ සිට මේකතු කරන වක්‍ර සහ ඍජු බදු නිකරුණේ නාස්ති කරන්නේ, නිකරුණේ කොහෙද ගොඩනැගිලි අටවන්නේ. ඒ නිසා උපාය මාර්ග යටිතල පහසුකම් සංවර්ධනය තමයි ඉලක්කය. රාජාජන සිදු කරන්නේ උපාය මාර්ග යටිතල පහසුකම් හැදීම වෙනුවෙන්. ඒ නිසා අපි අධිවේගී මාර්ගවල ප්‍රමුඛතාවය ලබා දීලා අර ඉතිරි වැඩ කොටස ටික කරනවා. ග්‍රාමීය මාර්ගවල රුපියල් බිලියන 24ක් වෙන් කළා තියෙනවා. වරාය ගුවන් තොරතුරු වල යටිතල පහසුකම් හදනවා, බලශක්ති දියුණු කරනවා. මේ කරුණක් කියන්නම්. ඔතුමල කවුරුත් කරපු නැති වැඩක්. දැන් අපේ රටේ ශ්‍රම බලකායේ විශේෂ ඉවර කරනවා. අවුරුදු 29ත් 70ත් අතර වැඩ කරන්න පුළුවන් මිනිස්සු. වැඩිපුර ප්‍රමාණයක් මේ යන බොනෝ රෝග වලින් සහ විශේෂයෙන්ම මේ හෘදය වස්තු ආශ්‍රිත රෝගාබාධ වලින් ලොකු ප්‍රමාණයක් පොලිමේ ඉන්නවා. එළිය කරන්න ගියොත් මිල වැඩි. අපි මොකද කළ තියෙන්නේ? අපි මෙවර අයවැය රුපියල් මිලියන 200ක් වෙන් කරා. අපේ ඉලක්කය අවුරුදු 3ක් ඇතුළතදී රුපියල් බිලියන 12ක් වියදම් කරලා වෙනම හෘද කියන්නේ කාඩියක් හොස්පිටලයක්, හાર્ට් හොස්පිටලයක්, හෘද රෝහලක් අපි ඉදි කරනවා කොළඹ ජාතික රෝහල ආශ්‍රිතව. මේ ජනතාව අපි මේ උදව ගන්න ඕන. එනම මේ එකක් විතරයි කිව්වේ. භාණ්ඩාගාරයේ ශක්තිමත් වෙනකොට අපි මේ ජනතාව ජීවත් කරවන්නේ, ජනතාවගේ ජීවිතව සැපවත් කරන්න, ජනතාවගේ ජීවිත පහසු කරන්න හැම පැත්තකින්ම රාජ්‍ය ආයෝජන සිදු කරනවා. සම මේක ඇවිල්ලා නිකන් මූල්‍ය ලේඛනයක් නොවේයි, නිකන් ඉලක්කම් හරඹයක් නොවේයි. මේ ඇවිල්ලා මේ රටේ අනාගතය වෙනුවෙන් අපි ඉදිරිපත් කරපු ආර්ථික දේශපාලන ලියවිල්ල මම අවසානයේ ගරු කතානායකතුමනි මේ විපක්ෂින මන්ත්‍රීතුමාලා ඉල්ලන්න කැමති. දැන් මේ අයවැය අපි පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනවා දින 26ක්. අපි මේක අවසානයේ සම්මත කරනවා. ඊට පස්සේ මේ අයවැය යෝජනා ඔබතුමාලාට අතර ලැබෙන්නේ නැති මුදල් අමාත්‍යංශය හැම අමාත්‍යංශයකම අදාළ ව්‍යාපෘති වෙන වෙනම සටහන් කළ ඔබතුමාලා අතර පත් කළා තියෙනවා. මේ වෙනවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට. අපි මේ සියල්ල බද්ධගත කරනවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට. ඔබතුමාලා ඒකේ වාඩි වෙනවා. කරුණාකරලා අපි කියන්නේ ඔබතුමාලාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට මැදිහත් වෙලා මේ ඉදිරිපත් කරන සැලැස්ම, මේ ආයෝජන, මේ ව්‍යාපෘති නිසි පරිදි නිසි වේලාවට සිදු වෙනවාද කියන එක අධීක්ෂණය කරන්නේ සම්බන්ධීකරණ කමිටුව හරහා. ඔබතුමාලාට මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් ලොකු සේවයක් ඒක. මොකද අපි දන්නවා ගරු හකීම ඇමතුමා, මන්ත්‍රීතුමා, අපි මේ මුදල් වෙන් කරාට අපිට තියෙන බරපතල අභියෝගය තමයි මේවා නිසි කාලයට ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කරලා නිසි වේලාවට අවසන් කරන එක. මේවා නිසි වේලාවට අවසන් කරගත්තොත් භාණ්ඩාගාරයේ තියෙන බර යම් ප්‍රමාණයක් අඩු වෙනවා. උදාහරණයක් ඇටියට සෞඛ්‍ය අමාත්‍යාංශ 2014 ඉඳ පටන් ගත්ත ව්‍යාපෘති ඒ කාලේ අවසන් කරන්න රුපියල් බිලියන 29යි යන්නේ. හැබැයි අද අවසන් කරන්න බිලියන 58ක් යනවා. ඒ නිසා මේවා අවසන් කරගන්න ඕන වෙලාවට අවසන් කර ගැනීමේදී ඒක ආණ්ඩු පක්ෂ විතරක් වකීමක් නෙවෙයි. අපි ඔක්කොම මන්ත්‍රීවරු හැටියට ඒ සම්බන්ධක කමිටු මැදිහත් වෙලා එළදහරින් එක එකතු වෙලා මේවා අවශ්‍ය වේගෙන් කරගෙන යමු. ඒක තමයි ජනතාවට ලබා දෙන්න පුළුවන් අපිට සහනය. ඒ නිසා ගරු කතානායකතුමනි, මම කියන්නේ විවේචන කරන දෙයක් නැත්නම් නිකන් අර නිකන් සිල්ලර විවේචන කරන්න එපා. අපි පාර්ලිමේන්තුවේ වෙන තලයකට අරගෙන එමු. මේකේ තියෙන අඩුපාඩුකම් පෙන්වන්නේ. හැබැයි මේක නොකියපු දේවල් කියලා. මේක කිව්වේ නැති සවිචනයක් තියෙනවා. අර කිව්වේ සවිචනයක් කියලා වැඩක් නැහැ. අවසානයේ මම විනාඩි දෙකක් අරගෙන මෙන්න මේ කරුණු විතරක් කියලා අවසන් කරන්නම්. දැන් මේ ඔක්කොම මේ වැදගත් ලියවිල්ලක් තියෙන අතරේ මේ එළියට කියන්න යනවා එකක් තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගන්න රුපියල් මිලියන 12,500ක් වෙන් කරයි කියලා. එක නාලිකාවක් මේ ප්‍රවෘත්තිය වර්ධියට එක නාලිකාවක් ඒකේ අයිතිකරු මේ ඔතන වාඩිලා ඉන්නවා දාලා තියෙනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගන්න මිලියන 12,500ක් වෙන් කරලා කියලා. ගරු මන්ත්‍රීතුමනි, කථානායකතුමනි, ඒක පට්ටපල් බොරුවක්. දැන් මේ තියෙන්නේ මොකද? 32-3 රජයේ ආයතනට අවශ්‍ය වාහන, පළාත් පාලන ආයතනට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා දීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 12,500ක් වෙන් කරනවා. ඔබතුමා කියනවා නම් ඔබතුමාට බලය තියෙන පළාත් පාලන ආයතනවලට, ප්‍රාදේශ සභා, නගර සභා, මහ නගර සභාවලට බැකෝ ට්‍රැක්ටර් අරගෙන යමුකු ජන්සෝ තෝරන්නේ නැහැ කියලා කරුණාකරලා අපිට කියන්න. හැබැයි පළාත් පාලන අමාත්‍යාංශ අපේ ලේඛනයක් අරගෙන තියෙනවා, ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයත් බලලා. ඒ වගේම රාජ්‍ය ආයතනවලට දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය නම් අපි ඉල්ලා තියෙනවා අපිට අවශ්‍ය වාහන ප්‍රමාණය මොනවද කියලා. මොකද අපේ MOH ලට, අපේ ප්‍රාදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට ප්‍රමාණවත් වාහන නැහැ. සමහර වාහන අවුරුදු 10, 12, 15 පැරණි. ඒක නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් අපි වාහන 271ක් වෙන් කරා ඉල්ලලා තියෙනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ වාහන 21ක් ඉල්ලුවා, ආයුර්වේද වාහන 12ක් ඉල්ලුවා, මාධ්‍ය අමාත්‍යාංශ වාහන 2ක් ඉල්ලුවා, ගවර්න්මන්ට් ප්‍රෙස් එකට වාහන 2ක් ඉල්ලුවා. මේ ආදී හැටියට සාමාන්‍ය වාහන 2,500-2,700ක් විතර දැන් රාජ්‍ය සේවයට පළාත් පාලන ආයතන උමනා කරනවා. ඒ සියල්ල සඳහා තමයි මේ රුපියල් 12,500 ලීසි වාරික සඳහා වෙන් කළා තිබෙන්නේ. ඒ නිසා මේක පටලවාගෙන දැන් මේ මුළු සමස්ත අයවැයම මෙන්න මන්ත්‍රීවරුන්ට නෑ නෑ මේ මේ කියවන්නකෝ. හරිද? මේ ඔක්කොම දාලා තියෙනවා. ඒකත් තියෙනවා, තවත් දෙනවා, තවත් දෙනවා. මොකද දන්නවද? වැඩ කරගන්න අපි මේ සංවර්ධන ව්‍යාපෘති බිමට අරගෙන යනකොට රාජ්‍ය සේවයේ පළාත් පාලන ආයතන හරහා සිද්ධ කරන්නේ. ඒකෙදි රාජ්‍ය සේවකයා තෘප්තිමත් කරලා තියාගන්න ඕනේ වැටුප් දීමන වැඩි කර ඒකයි. පඳවා ගැනීම කරන්නට ඕන, වාහන ලබා දෙන්නට ඕන, ඩිජිටකරණය කරන්නට ඕන, පුහුණුවීම් දෙන්නට ඕන. ඒ සියල්ලටම මුදල් වෙන් කළා තියෙන්නේ. ඒ නිසා මේක වැරදි අර්ථකථනය කරන්න එපා. මොකද මේ වාහන කොහොමත් මේ ආණ්ඩු පක්ෂයේ 159 වාහන ඕනේ නැහැ. ජනාධිපතිතුමා කිව්වාගේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු වාහන පාවිච්චි කරමින් ඉන්නවා. එයාට මේ වාහනේ අවශ්‍ය නැහැ. අවශ්‍ය අතුරු වාහන දෙන්නේ. ඔබතුමාලට අවශ්‍ය නම් විතරක් කියන්න. මේ හරිද? ඒක නිසා මේක පටලවන්න එපා. මේක නිකන් වර්ජිත අර්ථකථනය කරන්න එපා. දවන්ත සංවර්ධන ආයෝග ඉදිරිපත් කළා තියෙනවා. ඒ වෙනුවෙන් ඔබතුමාලගේ සාධාරණ විචන ඉදිරිපත් කරන්න, ධනාත්මක විචන ඉදිරිපත් කරන්න, සහ රට මෙතනින් එහෙට ඔසවා තබා ගන්න ආර්ථික ස්ථාවරත්වය තව ශක්තිමත් කරලා ලෝකයේ වැදගත්ම රාජ්‍යයක් බවට, ශක්තිමත්ම ආර්ථික වශයෙන් වැදගත් රාජ්‍යයක් බවට පත් කරගන්න ඔබතුමාලගේ සහාය ලබා දෙන්න කියලා කියන මොනතර වෙන බබසුතුමා.